අද අපේ ආර්ථික විමර්ශන තුළින් අපේ එදිනදා ජීවිතයට වඩාත් බලපාන කාරණාවක් මූලික කරගෙන යම් දලාවබෝධයක් ඒ සම්බන්ධයෙන් ඔබට ලබා දෙන්නට සූදානම් වන්නේ. ඒකට අපි පාදක කරගන්නේ ජූනි කාර්තුව සඳහා රජය විසින් නිකුත් කළ තියෙන ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ වන අලුත්ම වාර්තාව. ජූනි කාර්තුව කියලා කියන්නේ අප්‍රේල් මැයි ජූනි කියන මාස තුන තුළදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයේ සිදුවුණු වෙනස්කම් සම්බන්ධව රජය විසින් ඉදිරිපත් කරන වාර්තාව ජූනි කාර්තුවේ වාර්තාව. මේකෙදී යම් කිසි වූ හෙළිදරව් වීමක් සිදු වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ගෘහස්ත පරිභෝජනයේ යම් වෙනස් ආකාරයක් අරගෙන තියෙනවා කියලා. විශේෂයෙන්ම ආහාර, ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ සඳහා ජනතාව වැඩිපුර වියදම් කරන්නට පෙළඹෙලා තියෙනවා. අලුත් වියදම් කිරීමේ රටාවක් ඇති වෙමින් යනවා. ඒ අනුව මේ ජාතික ආර්ථික වර්ධනයට 0.8% වැඩි වර්ධනයක් මෙයින් ලැබිලා තියෙනවා කියලා. මේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. එතකොට අපි සමස්ත ජනතාව විදිහට අපේ එදිනදා පාරිභෝජන රටාවන් කොහොමද රටේ ආර්ථිකයත් එක්ක සසඳෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි ප්‍රායෝගික කරුණුත් අරගෙන අද දවසේදී කතා බහ කරමු. රජයේ අපේක්ෂාවන් මොනවද මේ වාර්තාව හරහා කියන කාරණාවත් අපි මෙහිදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන හිවගේ මහතා. චන්දන, ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්සි.
අපි ටික කාලයකට පස්සේ ඔන්න හමු වෙන්නේ තවත් වැදගත් සාකච්ඡාවකුත් අරගෙන.
මේක බොහොම මේ ධනාත්මක සුභාරංචියක්නේ.
ඔව්. දැන් චන්දන, අපි එහෙමනම් අවධානය යොමු කරමු මේ වර්තාවේ මොකක්ද ඇත්තටම තියෙන වැදගත්කම කියලා අපේ දෛනික පරිභෝජනය සම්බන්ධව.
මේකේ වැදගත්කම තියෙන දිරුක්ෂි, මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාව ලෝක වර්තාවක් පිටවල තියෙනවානේ. එක දිගට අවුරුදු 26ක් ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රටක් විදිහට තමයි ඕස්ට්‍රේලියාව දැන් හඳුන්වන්නේ. එතකොට දැන් මේ කාර්තුවේ ආර්ථික වර්ධන වේගය දනවීමත් එක්ක අවුරුදු 26ක් නොකඩවා එක දිගට ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ඇති කරගෙන තිබීම තමයි මේ වාර්තාවේ වැදගත්මක වෙන්නේ දිල්රුක්ෂි. එතකොට මේ කාර්තුවේ වර්තාවෙන් 0.8% දිල්රුක්ෂි කිව්වා වගේ ආර්ථික වර්ධන වේගයක් පෙන්නලා තියෙනවා. ඒක එකතු වෙනවා මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගයට. එතකොට මේ ආර්ථික වර්ධන වේගය ගිය කාර්තුවට සාපේක්ෂව බලනකොට ඉතා වැඩිවීමක්. ඉතින් ඒක තමයි මේ රජය මේකට විශේෂ අවධානයක් යොමු කරලා කතා කරන්න දිරුක්ෂි.
ඔව්, ඇත්තටම දැන් මේ ආර්ථික වර්ධනයේ මොන මොන අංශවලින්ද වැඩි වෙලා තියෙන්නේ කියලාත් අපි අවධානය යොමු කරමු චන්දන.
ඔව් දිරුක්ෂි, දැන් මේ දැන් ආර්ථික වර්ධන වේගය වැඩි වෙලා තියෙන්නේ පාරිභෝගික වීදම වැඩිවීමෙන්. එතකොට අපි දන්නවා ආර්ථික විද්‍යාව ආධාරණ ආයෝගක් කතා කරනවානේ පාරිභෝගික වියදම වැඩිවීම මගිනුත් ජාතික ආදායම් වැඩි වෙනවානේ. මොකද පාරිභෝගික වියදම අනිත් අතට ගත්තාම ආයතනවල ආදායම් බවට පත් වෙනවා. එතකොට ආර්ථික වර්ධන වේගය ඇති කරගන්න පුළුවන් සුවිශේෂ අංශයක් තමයි පාරිභෝගිකයන්ගේ වියදම. එතකොට පාරිභෝගික වියදම වැඩි වෙලා තියෙනවා දිලුක්ෂි කලින් සඳහන් කරා විදිහට මේ ආහාර ද්‍රව්‍ය වලටත්, ඇඳුම් පැළඳුම් වලටත්, ඒ වගේම ෆර්නිචර් වලටත් වියදම් කිරීම වැඩිවීම තුලින් තමයි මේ ආර්ථික වර්ධන වේගය ළඟා කරගෙන තියෙන්නේ. ඉතින් ඒක තමයි මේකේ විශේෂ වැදගත්කම දෙක.
ඔව්, ඒතක මේ වර්තාවෙන් අපිට පෙන්වලා දෙනවා චන්දන, මේ ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත ඉතුරුම් එන්නේ නඩුවෙමින් යනවා කියලා. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන පුද්ගලයන් විදිහට අපිට අපේ මාතෘභූමිය තුළ මව්බිම තුළ මේ ඉතුරුම් සම්බන්ධව හොඳ ආකල්පයක් සහ හොඳ පුරුද්දක් තියෙනවා. අපිට පුංචි කාලේදම කැටයක් ලබා දීලා ඒ පුරුද්ද ඇති කරනවා. පුංචි කැටය තුලින් තමයි අපේ ඉතුරුම් කියන සංකල්පය ඔළුවට වැටෙන්නේ. අපි කොයිවලෙත් ඉතුරු කරන්න හදන ජාතියක්. නමුත් ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ අපි දකිනවා මේ ජනතාව එදිනදා කාලා බීලා ඇඳලා පැළඳලා තමන්ගේ අවශ්‍ය දේවල් ඉටු කරගෙන සමාජීයව ඒ සිදු කරන යම් යම් කාර්යයන් වලට සම්බන්ධ වෙලා ඔවුන්ට මේ ෆෝට්නයිට් එක ඉවරුනහම සති දෙකක අවසාන කාලෙදී අතේ සල්ලිත් එහෙම වගේ. ඉතින් ඔවුන් එදිනදා ජීවිතේ වියදම් කරන පාරිභෝගික රටාවක් අපි දකින්නේ. ඉතින් අපිට දැන් ඕස්ට්‍රේලියානු රජයේ මේ වර්තාවක් මගින් කියනකොට මේක මේ ඉතුරුම් ප්‍රවණතාවක් දකින්නට තියෙන කියලා මේ අලුත් වර්තාවෙන්. ඒක ටිකක් අපිට හිතන ඇත්තටම මේ ජනතාව ඕස්ට්‍රේලියානුව නිතරු කරනවාද කියලා. දැන් ඔබට මොකද හිතෙන්නේ මේ මේ වර්තාවේ තොරතුරු අපේ සාමාන්‍ය ශ්‍රී ලාංකීය පසුබිමත් එක්ක ගත්තාම අපිට තියෙන පුරුදුත් එක්ක ගත්තාම මොකක්ද ඇත්තටම ඕස්ට්‍රේලියාවේ මේ ඉතුරුම් රටාව සම්බන්ධව කියන්න පුළුවන් වෙන්නේ?
දිලුක්ෂි, මේ දිලුක්ෂි හොඳ මේ ප්‍රශ්නයක් තමයි මෙතන මතුකරේ. මතුකරපු ප්‍රශ්නේ තමයි මේ වර්තාව පිළිබඳ විවේචන ඉදිරිපත් කරනා ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ දැන් ස්කොට් පොලිසන් මහත්මයා බොහොම ජාරුවෙන් කියනවා මේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙලා තියෙනවා මේ කාර්තව තුල ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා බොහොම උජාරුවෙන් කතා කරනකොට අනිත් අය කියනවා පොඩක් ඉන්න මේක මෙහෙම පෙන්නුවට මේක මේ තිරසාර නෑ මේක සස්ටේනබල් නෑ මොකද ඉතුරු මඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයෝ සමහර විට අපිට හිතන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආදායම වර්ධනය වෙලා නැහැ. නමුත් ඒගොල්ලෝ වැඩිපුර මුදලක් පරිභෝජනය සඳහා කැප කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ඉතුරු අඩු වෙලා තියෙනවා. ඉතුරු අඩු වෙලා තියෙන්නේ ආදායම අඩු වීම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේක වැඩිදුරටත් දිගටම පවත්වාගෙන යන්න හැකි වෙන්නේ නැති වෙයි කියලා විවේචකයෝ ඉදිරිපත් කරනවා. එතකොට අපිට මේකෙන් හැඟෙනවා දෙදොක්ෂි ඉතුරු ප්‍රතිශතය අඩු වෙනවා කියන්නේ රටේ අභ්‍යන්තර වශයෙන් ජනිත වෙන සමස්ත ඉතුරු ප්‍රමාණය අඩුවීම රටට ආයෝජනය කරන්න අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න අනිවාර්යයෙන්ම වෙනවා පිටරටින් ණය ගන්න. අන්න ඒ වගේ සාර්වාර්ථික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ වගේම තනි පාරිභෝගිකයන්ගේ කුටුම්බ වශයෙන් ගත්තහම පවුල් වශයෙන් ගත්තහම ඉතුරුන් අඩුවීම ඒගොල්ලන්ගේ පෞද්ගලික ආදායම් වියදම් වලදී ණයබර වැඩි වීමට හේතුවක් වෙන්නත් පුළුවන් දෙලු.
දැන් ස්කොට් මොරිසන් මහතා භාණ්ඩාගාර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විදිහට උදම්මන්නවනේ දැන් ආර්ථිකය එක දිගටම වර්ධන වේගයක් පවත්වා ගත රටක් ඕස්ට්‍රේලියාව කියලා. දැන් මේක දිගටම තියාගන්න පුළුවන් වේද චන්දන? දැන් මේ තියෙන ආර්ථික රටාවත් එක්ක
ඔදිලුක්ෂි මේක තමයි ගොඩක් අය අහන ප්‍රශ්නේ. දැන් මේ පුරසාරන් දෙඩුවට මේක යට තියෙනවා මේ ටිකක් නරක ආරංචියක්. ඒ ආරංචිය තමයි වේජ් ග්‍රෝත් එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඍණ ප්‍රතිශතයක් තියෙන්නේ ඒ වේජ් ග්‍රෝත් එකේ. සාමාන්‍යයෙන් රටක යම් කිසි ප්‍රමාණයක පඩි වැඩිවීමක් වෙන්න ඕන. නමුත් පහුගිය කාලාන්තරයේ තුලම අවුරුදු ගානක ඉඳන්ම පඩි වැඩිවීමේ වේගය දෙලුක්ෂි වැඩි උනේ නැහැ. දැන් මේ කාර්තුවේදී ඒක අඩු වෙලා දිගු කාලීනව පවුල් ආර්ථිකය කඩා වැටෙනවනේ. ආදායම වැඩි උනේ නැත්තම් එතකොට අපි තුන් මිල මට්ටම් වැඩි වෙලා වියදම් වැඩි වෙනකොට සේවිංස් කොහොමත් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ විශ්වාසය ගොඩාක් පළුදු වෙනවා ඒගොල්ලන්ගේ ආයෝජන සහ වියදම් සම්බන්ධව පවුලක් වශයෙන් ගත්තාම. මොකද ඒගොල්ලන්ගේ වේජ් ග්‍රෝත් එක වැඩි වෙලා නැති නිසා. රටක් වශයෙන් ගත්තාමත් වේජ් ග්‍රෝත් එක අඩු වෙනවා කියන්නේ ආර්ථිකයට ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඕකෙදී තමන් ගත්ත ණය ආපහු ගෙවන්න තියෙන එක, ඒ වගේම තමන්ගේ පවුල් ආර්ථිකය නඩත්තු කරගන්න, ඒ කියන්නේ ඉතින් ගෙවල් වලට ගෙවන්න තියෙනවා, විවිධාකාර ණය ගත්ත ඒවට ගෙවන්න තියෙනවා, ඒ වගේම පාරිභෝජනය සඳහා වියදම් කරන්න තියෙනවා, යම් ප්‍රමාණයක් ඉතුරු කරන්න තියෙනවා. මේ ඔක්කොම සලකා බලනකොට යම් කිසි පඩි වැඩිවීමක් තියෙන්න ඕන අනාගතයේ සුරක්ෂිතභාවය සහ ධනාත්මක අවධියක් ඇති වෙන්න. අන්න ඒක අඩුවීම නිසා ගොඩක් අය කියනවා මේ ස්කොට් මොරිසන් මහත්මයා මේක ජාරුවට කිව්වට මේක යට හැංගිලා තියෙන මේ ටයිම් බෝම් එකක් වගේ එකක් තියෙනවා කියලා. පඩි වැඩිවීම වැඩි නොවෙන්නේ ආර්ථිකයේ යම්කිසි ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් වලට එන රිටර්න් එක අඩු වෙලා තියෙනවා, ඒ වගේම කම්පැනි ප්‍රොෆිට්ස් අඩු වෙලා තියෙන්න පුළුවන්. එන්නේ ඒ කාරණා නිසා වෙන්න පුළුවන් මේ වේජ් ග්‍රෝත් එක මයිනස් තත්වයකට ඇවිල්ලා තියෙන ඍණ තත්වයකට.
ඔව්, දැන් එතකොට දැන් ওই කාරණා කියද්දිම දැන් මට මේ මගේ හිතට ආපු ප්‍රශ්නයක් තමයි, අපි දන්නවා මේ පහුගිය කාලවකවානුවේදී අන්එම්ප්ලොයිමන්ට් රේට් එක මේ විරැකියා ප්‍රතිශතයේ 5.7% කියලා මේ ජාතික වාර්තාවෙන් එළියට ආවා. එතකොට මට මීට කලින් අවස්ථාවක් ලැබුණා රැකියා සහ සේවා ස්ථාන පිළිබඳ ඡායා අමාත්‍යවරයා, කම්කරු පක්ෂ අමාත්‍යවරයා බ්‍රෙන්ඩනෝ කොනෝ මහතා සමගින් සාකච්ඡාවකින් ඉලෙනට. එතකොට ඒ මහතා සඳහන් කළා ඇතැම් ප්‍රාන්තවල යූත් අන්එම්ප්ලොයිමන්ට් රේට් එක තරුණ විරැකියා ප්‍රතිශතයේ 25% විතර වෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙන හැරපෑවා. දැන් එතකොට විරැකියා ප්‍රතිශතයේ ඉහළ අගයක තියෙනවා නම් පඩිත් වැඩි වෙන්නේ නැත්තම් එතකොට කොහොමද මේ ආර්ථික මේ දර්ශකය මේ ජූනි කාර්තුවට වැඩි වෙලා තියෙන්නේ? ඒ සම්බන්ධව ඔබට පුළුවන් ද පැහැදිලි කිරීමක් කරන්න?
අවදිලුක්ෂි, අපි දැන් කලින් සාකච්ඡා කරපු විදිහට පාරිභෝගිකයෝ එකපාර්ට වැඩිපුර ප්‍රමාණයක් මේ කාර්තුව තුල වියදම් කරලා තියෙනවා අර කියපු ශීර්ෂ යටතේ. කලින් සඳහන් කර කෑම වලට, ඇඳුම් පැළඳුම් සම්බන්ධව, ඒ වගේම හවුස් හෝල්ඩ් ෆර්නිෂර් වලට වැඩිපුර තමයි වියදම් කරලා තියෙන්නේ. ඉතින් ඒ ශීර්ෂ තුන යටතේ ඒගොල්ලන්ගේ වියදම් වැඩි කරලා තියෙනවා, ඉතුරුන් අඩු කරලා තියෙනවා. නමුත් ඉතුරුන් අඩු කිරීමට වඩා පාරිභෝගිකය වැඩිපුර වියදම් කරපුවාම පිළිලුක්ෂි ඒක ආයතන වල ආදායම් බවට පත් වෙනවා, ඒගොල්ලන්ගේ ලාභ වැඩි වෙනවා. එතකොට යම්කිසි වර්ධන වේගයක් ඒකෙන් ජනිත වෙනවා පිළිලුක්ෂි. ඒක ඒ පැත්තෙන් ජනිත වුණාට අනිත් පැත්තෙන් අපි ගුණාත්මකව බලනකොට දිල්රුක්ෂි නගපු ප්‍රශ්න තමයි අපි නගන්න ඕනේ. ඒ කියන්නේ මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද පඩි වැඩි නොවන තත්ත්වයක් තුළ සහ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි තත්ත්වයක් තුළ. අන්න ඒ නිසායි ගොඩක් විද්වතුන් කියන්නේ මේ වැඩිවීම දිගටම පවත්වා ගන්නට අමාරුයි. මොකද මේ නිර්ණායක දෙක, දැන් දිරුක්ෂ සඳහන් කරපු මේ නිර්ණායක දෙක එච්චර හොඳ තත්ත්වයක නැති නිසා. ඒ නිසා දිරුක්ෂ අපි සංඛ්‍යාත්මකව දශම අටකින් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය වැඩි වුණාට ගුණාත්මක විවේචනයක යෙදෙනකොට ඒක අපි මේ විදිහට තමයි විස්තර කරගන්න ඕන දිරුක්ෂ.
ඔය එතකොට අපිට පහුගිය කාලේ දෙහුණ මේ සමාගම් බදු කප්පාදුව සම්බන්ධවත් රජයේ සම්බන්ධවත් බොහොම ප්‍රගතිශීලී විදිහට සාකච්ඡා කළා. ස්කොට් මොරිසන් මහතා විශාල උනන්දුවක් දක්වනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එතකොට මේ සමාගම් බදු සඳහා යම් කිසි වූ බලපෑමක් සිදු වෙනවද?
ඔදෙලොක්ෂි, දැන් මේ ස්කොට් මොරිසන් මහත්තයා මේ වාර්තාවත් සම්බන්ධව මේ අප්බීට් වෙලා ලොකුවට කතා කරන ගමන් යටින් ඒගොල්ලන්ගේ එජෙන්ඩ එකක් තියෙනවානේ කොම්පැනි බදු අඩු කරන්න. කොම්පැනි බදු අඩු කරනවාට ඉතින් ලේබර් පාර්ටි එකත් කැමති නෑ. මොකද මේ තනි පුද්ගලයන්ගේ බදු වැඩි වෙන ගමන් කොම්පැනි වලට ගොඩාක් බදු අඩු කරපුවාම ඒක නිකන් සමාජ අසාධාරණයක් වගේ පේනවනේ. ස්කොට් මොරිසන් මහත්තයා මේ කොම්පැනි බදු අඩු කිරීමේ එජෙන්ඩ එකත් මේ අස්සේ ගහලා තියෙනවා. කොහොමද දන්නවද ඒක වෙලා තියෙන්නේ? දැන් ස්කොට් මොරිසන් මහත්මයා කියනවා දැන් මේ වේජ් ග්‍රෝත් එක අඩු වෙලා තියෙන්නේ කොම්පැනි ප්‍රොෆිට්ස් අඩු වෙලා නිසා. එතකොට කොම්පැනි වල ප්‍රොෆිට්ස් වැඩි කරොත් අනිවාර්යයෙන්ම වේජ් ග්‍රෝත් එකක් ගන්න පුළුවන්. මොකද කොම්පැනි ප්‍රොෆිට්ස් වැඩි වුණාම කොම්පැනි ඒ වැඩිපුර ප්‍රොෆිට් ආවේවෙන් වැඩිපුර පඩි වැඩි කරයි කියලා හිතනවා. ප්‍රොෆිට් වැඩි වුණාම පඩි වැඩි කරයි කියලා හිතලා ස්කොට් මොරිසන් මහත්තයා මේ අවස්ථාවේදී කොම්පැනි බදු අඩු කිරීම
සාධාරණීකරණය
කරනවා. නමුත් ඉතින් අපි දන්නවනේ දොස්සේ කොම්පැනි වල ප්‍රොෆිට් එක වැඩි වුණාම ඒ ඔක්කොම සේවකයන්ගේ පඩි විදියට වැඩි කරන්නේ නැහැ නේද දොස්සේ? හුඟක් වෙලාවට මේ දවස්වල බලන්නේ සේවකයන්ගේ පඩි අඩු කරලා, සේවා අඩු කරලා, ඒකෙන් කොස්ට් එක අඩු කරලා, ප්‍රොෆිට් එක වැඩි කරලා, ඒකෙන් ෂෙයා ප්‍රයිස් එක වැඩි කරගෙන මේ කොම්පැනි වල ඩිරෙක්ටර්ස්ලාට වැඩිපුර බෝනස් දීලා, ෂෙයා හෝල්ඩර්ස්ලාට වැඩිපුර ඩිවිඩන්ස් කියලා දාන්නනේ. බලන්නේ කොම්පැනි වල එම්ප්ලොයිස්ලාට වැඩිපුරම මේ පඩි වැඩි කරන්න උත්සුක වෙන්නේ නැහැ නේද දොස්සේ? දැන් ඔය සංඛ්‍යානය ඉගෙන ගන්න අය හුඟක් අය දන්න මේ විහිළුවක් තියෙනවනේ ඉංග්‍රීසියෙන්. ඒක තමයි දිරුක්ටි ලයිස්, ඩෑම් ලයිස්, ස්ටැටිස්ටික්ස් කියලා. ඒක සිංහලින් කිව්වොත් බොරු, පට්ටපල් බොරු. ඊට පස්සේ ඊළඟට තියෙන බොරු වලට තව නමක් තියෙනවනේ සිංහලෙන් මොනවාරි
ගණන් හරි අමූලික බොරු.
අමූලික බොරු වෙනුවට ස්ටැටිස්ටික්ස් කියලා දාලා තියෙනවා. ඒකට ඒක කියන්නේ බොරු, පට්ටපල් බොරු, ස්ටැටිස්ටික්ස්. ඒ කියන්නේ සංඛ්‍යාවක් කවුරු හරි කියලා මොකක් හරි කියනකොට දිරුක්ෂි හරි පරිසම් වෙන්න ඕනේ කියන්නේ ඒකයි. ඉතින් අපි දැන් මේ සාකච්ඡාවෙන් අන්නේ ඒකත් මං හිතන්නේ ජනතාවට හේතු ගැන්වුවා. මොකක් හරි සංඛ්‍යාවක් අරගෙන කවුරු හරි කතා කරනකොට ඒ සංඛ්‍යාවට පරිබාහිරව යටින් තියෙන ගුණාත්මක කාරණාත් බලන්න ඕන කියලා දිරුක්ෂි. එතකොට තමයි අපිට නියම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ.
ඔන්න එහෙමනම් චන්දන කියපු ආකාරයට ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති භණ්ඩාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ජූනි කාර්තුවට එළිදැක්වුණු රජයේ ආර්ථික වර්ධන වේගයේ වාර්තාව අරගෙන කතා බහ කළා. ආර්ථික වර්ධන වේගයේ 0.8%කින් වැඩි වෙලා තියෙනවා කියලා ජූනි කාර්තුවේ. හැබැයි ඒත් එක්කම හෙළිදරව් කිරීමක් සිදු වුණා මේ වාර්තාව හරහා. මහජනතාවගේ ඉතිරි කිරීමේ රටාව අඩු වෙමින් පවතිනවා කියලා. ඒ වගේම ගෘහස්ථ පාරිභෝජන රටාව වෙනස් ආකාරයකට ගමන් කරමින් තියෙන්නේ. ඒ හින්දා තමයි මේ ආර්ථික වර්ධන වේගය ලැබුණේ කියලා ස්කොට් මොරිසන් මහතා සඳහන් කළා. හැබැයි එයට හේතු පාදක විය හැකි සහ අපිට නොපෙනෙන අනිකුත් පරිබාහිරන කාරණා මොනවද කියන කාරණාවත් ආචාර්ය චන්දන හිමිගේ මහතා අපිට පැහැදිලි කරලා දුන්නා. බොහොම ස්තුතියි චන්දන. හිමනම් අද දවසේදීත් සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව අපේ ශ්‍රාවකයාගේ මානය වෙනත් අතකට ඔබ යොමු කරා මේ සාකච්ඡාව හරහා. අපි ස්තුතිවන්ත වෙනවා. සුපුරුදු විදිහට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහතායි අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි සඳන. අපි ආයිත් දවසේ කේම නම් හමු වෙමු.
හොඳයි දිරුක්ෂි, ආයිබෝවන්.
ආයිබෝවන්.